අපි නිතරම අපි කරන්න යන දේවල් ගැන තීරණය කරනවා. මං හිතන්නේ යේසුස් වහන්සේ තුල ඇදහිලිවන්තයෙකුට තියන්න පුළුවන් එකම පිළිගන්න පුළුවන් ආකල්පය ගීතිකාකරුවාණන් වුණු දාවිත්ට තිබුණු ආකල්පයමයි. මං බය වෙන්නේ නෑ. මට අද ඕන වෙන්නේ ඒක ඔයාගේ ඇතුළාන්තෙන් තේරුම් ගන්න. මං බය නෑ කියලා. සෑම දිනයක්ම ජීවිතේ භුක්ති විඳින් වැඩසටහනට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා අද ජීවිතය සතුටින් ඇත්තටම භුක්ති විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මං ඔයාට කතා කරන්නේ බය ගැන. අපි හැමෝම අපේ ජීවිතය තුළ බය අත්දකිනවා. බය අපිව පීඩාවට පත් කරනවා. දෙවියන් වහන්සේ අපිට දුන්නේ බයදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක්ය. ඔයා මේ දැන් ක්‍රියා කරන්නේ මොකක් එක්කද කියලා මන් දන්නේ. ඒත් අද නරඹනායගෙන් සැලකිය යුතු බොහෝ දෙනෙක් යම් විදියක බයක් එක්ක සටන් කරනවා. ගීතිකාකාරයා වූ දාවිත් කිව්වේ, මම බය නොවන්නෙමි. මිනිස්සයා මට කුමක් කළ හැක්කේද කියලයි. ඒ වගේම මට බය දැනෙන්නට යන්නේ නෑ කියලා දාවිත් කතා කරමින් කියලා හිටියා කියලා මං හිතන්නේ. බය නොවන්නෙමි කියලා ඔහු ප්‍රකාශයක් කෙරුවා. ඒ වගේම ඒක අපේ ජීවිතය තුළ අපි නිතරම ගන්න සිද්ධ වෙන්න පුළුවන් අපි හැමෝම ගන්න ඕන තීරණයක් කියලා මං හිතනවා. ඇත්තටම බය පරාජය කරන්න පුළුවන්, ජය ගන්න පුළුවන් එකම මාර්ගය තියෙන්නේ ඇදහිල්ල එක්ක. බය ඔයාගේ දොරට තට්ටු කරනවා උත්තරේ විදිහට ඇදහිල්ල යවන්න. රෝම 14:23 තුළ මාව පුදුමයට පත් කරන පාඩයක් තියෙනවා. ඇදහිල්ලෙන් නොවු සියල්ල පාපය. ඒක ඔයාගේ මනසෙමවන්න. දෙවියන් වහන්සේට ඕන වෙන්නේ අපි ඇදහිල්ලෙන් ඇදහිල්ලට ඇදහිල්ලෙන් ඇදහිල්ලට ජීවත් වෙන්න. එහෙම නැතුව ඇදහිල්ලෙන් බයට හරි සැකයට හරි නෙමෙයි, ටිකක් ඇදහිල්ලෙන් වැටලා ජීවත් වෙන්න නෙමෙයි. උන්වහන්සේට ඕන වෙන්නේ අපි නොකඩවා ස්ථීරව ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. ඔයාගේ විශ්වාසය දෙවියන් වහන්සේ තුල තියෙන එක. උන්වහන්සේ ඔයාට ප්‍රේම කරන බව විශ්වාස කරන්න. උන්වහන්සේ යේසුස් වහන්සේව ඔයා වෙනුවෙන් මැරෙන්න එව්වා කියලා. උන්වහන්සේට ඔයා ගැන යහපත් සැලැස්මක් තියෙනවා. ඔයාව අත්හරින්න, බය නොවන්න. දේව වචනේ සඳහන් කරන බොහෝ තැන්වල බය වෙන්නේ නැති එකට තියෙන එකම හේතුව නම් මම නුඹ සමග සිටිමි. දෙවියන් වහන්සේ කියන්නේ බය නොවන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි කියලා. ඒ වගේම මට ඕන වෙන්නේ ඔයා දැන් ඒක හසුරුවා ගන්න. දෙවියන් වහන්සේ ඔයා එක්ක ඉන්නවා. මං කිසිසේත් නුඹෙන් අහක්ව නොයන්ෙමි. කිසි අන්දමකින් නුඹ අත් නොහරිමි. ඒ වගේම ඔයා දන්නවා හුඟක් වෙලාවට අපි බය වෙන දේවල් අපි අත්දකින බය ඒක ඇත්තටම සිද්ධ වෙනවට වඩා අපිට පීඩා කරනවා. ඒත් බය බය සමහර විට ඒකෙන් අදහස් කරන්නේ බොරු සාක්ෂි ඇත්ත වගේ පෙන්වන එක. අපේ ජීවිතය තුළ කවදාවත් සිද්ධ වෙන්නේ නැති දේවල් ගැන සතුරා අපිව බය කරන්න පුළුවන්. අපිට ඒක බය ඇතිව කරන්න ඉගෙන ගන්න පුළුවන්. මට ඇත්තටම උදව් වුණ කතාවක් බය සම්බන්ධයෙන් අවුරුදු ගානකට කලින් මං ඇහුවා. ඒක මොකද්ද කියලා මං හරියට දැනන් හිටියේ නෑ. ඊළඟට බය ඇඟේ මුළු ජීවිතේම පාලනය කරන්න ඉඩ දුන්නා. කාන්තාවකගේ කතාවක් මං ඇහුවා. බය සම්බන්ධයෙන් ඔයා ඉන්න තැන මොකද්ද, නැත්තම් ඔයාගේ බයේ මට්ටම මොකද්ද කියලා මන් දන්නේ නෑ. සමහර විට කඩදාසියක ලියන්න බැරි තරම් ඔයාට බය ඇති. ඒත් මේ අසරණ කාන්තාව රාත්‍රියේ බයෙන් හිටියා කළුවරට. ඇය බොහෝ දේවල් ගැන බයෙන් හිටියා. ඇයි කිතුනුවෙක්, ඇයි ඇදහිලිවන්තියක්. ඇගේ කිතුනු යාළුවෙක් ඇයව බලන්න ආවා. ඇය බොහෝ අවස්ථාවලදී කරගෙන හිටිය දේ කරමින් හිටියා. බය නිසා ඇගෙන් හොරකම් කරන ලද සේරම දේවල් ඇය ගැන පැමිණිලි කරමින් හිටියා. ඒ වගේම ඇයට කරන්න ඕනුණු යම් දේවල් ගැන ඇය කතා කරා. ඒක කරන්න ඇය බයෙන් හිටියා. ඔයා දන්නවා ඇය ඒ මංකොල්ල කෑමට ලක්කුණු නිසා ඇයට ඒක තදින්ම නරකට දැනුණු විදිහ. ඇගේ යහළුවා ඈදිහා බල්ලා ඕක ඔයා ඒක නිකම් බයතියාගෙන කරන්න ඇත්තේ ඇයි කියලා පැහැදිලි වැහුවා. දෙවියන් වහන්සේ මට යම උගන්වන්න උත්සාහ කරමින් හිටියා. මට ඒ වෙලාවේ තේරුණා මං කියන්නේ ඒක හරියටම ගත්ත කියලයි. ඒත් මට ඕන වෙන්නේ ඔයාට ඒකද පහදලා දෙන්න. බය නොවෙන්න. දෙවියන් වහන්සේ ඔයාට කියනකොට උන්වහන්සේ කියන්නේ ඔයාට බය දැනෙන්න එපා නෙමෙයි. මං ඇත්තටම හිතන්නේ ඒක ඔයාට බයක් දැනෙනවා කියලා කරන අනතුරු හැඟවීමක්. මං දන්නේ මේ කාරණාව 100% හරිද නැද්ද කියලා. ඒත් මං අහලා තියෙන්නේ බය ගැන වෙනස් පද 365 බයිබලයේ තියෙනවා. ඒ නිසා සතියේ හැම දවසකටම එකක් ගානේ ඒ වගේම සාතන් මිනිස්සුන්ව පාලනය කරන්න වෑයම් කරන ප්‍රධානම දේ බය කියලා මං හිතනවා. බය ඔයාව ඉදිරියට යෑම වළක්වනවා. බය නිසා සතුරා ඔයාගෙන් හොරාගත් දේවල්, බය නිසාම දේවල් කීයක් කරන එකෙන් ඔයාව වළක්වන්න ඇද්ද කියලා ඔයා හිතනවද? අපිට බය දැනුණත් අපි බය ඉස්සරහා හිස සාමන් නැතුව ඉන්න ඉගෙන ගන්න ඕනේ. ඒකේ තේරුම මොකද්ද? ඔයා හෙලවෙන්න පුළුවන්. ඔයාට නොසන්සුන්කමක් දැනෙන්න පුළුවන්. ඔයාට දාඩිය දාන්න පුළුවන්. කලන්ත දාලා වැටේ කියලා හැංගෙන්න පුළුවන්. තවමත් එයින් අදහස් කරන්නේ නිර්භීතකම කියන්නේ බය අභිමුඛයේ තුලදී ඇත්තටම ඉස්සරහට යන එකයි. නිර්භීතකම කියන්නේ බය හැංගෙන්නේ නැතිකම නෙමෙයි. දෙවියන් වහන්සේ ඔයාට කරන්න ඕනේ කියලා ඔයා විශ්වාස කරන දේ කොහොම හරි කරන එකයි. මගේ ජීවිතය තුල මට එහෙම කරන්න ඕන වුණා. ඒ නිසා ඔයාට ඇදහිල්ල ගැන හුඟක් දේ කතා කරන්න මට ඕනේ. ඒ වගේම බය ගැන සමහර දේවල් මන් තව බලාපොරොත්තු වෙන්නත් යාඥා කරන්නෙත් වචනය ඔයාගේ හදවතේ ගැඹුරටම කාවදින්න කියලා. ඔයා ඇත්තටම බයේ සීමාව හොයාගන්න උදව් වෙන්න. මම විශ්වාස කරන්නේ මොන වචනයක් දේශනා කෙරුවත් මිනිස්සුන්ව මුදවන්න බලය තියෙනවා කියලා. හේබ්‍රෙව් 11:6 ඇදහිල්ල නැතුව යේසුස් වහන්සේව ප්‍රසන්න කරන්න නොපුළුවන්. දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකුයි බවත් විශ්වාස කරන්න ඕන. ගෝලයේ යේසුස් වහන්සේ වෙතට ගිහින් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. යොහාන් 6:27-29 සඳහන් වෙලා තියෙනවා දෙවියන් වහන්සේව සතුටු කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ වැඩ ඉෂ්ට කරන පිණිස අපි විසින් කුමක් කටයුතුද? උත්තරය ආපහු ආවා. දෙවියන් වහන්සේගේ වැඩේ නම් උන්වහන්සේ විසින් එවු තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහා ගැන්ම. ඒක ඔයාගේ හිතේ මවා ගන්න පුළුවන්ද? දෙවියන් වහන්සේට ඕන වෙන්නේ මං මොකක් කරන්නද? උන්වහන්සේට ඕන වෙන්නේ මං විශ්වාස කරන්න. මං ඒක දන්නවා. අපිට කරන්න කියලා දෙවියන් වහන්සේ කියලා තියෙන දේවල් තියෙනවා. ඇදහිල්ල පළමුවෙන් එන්න ඕන. ඔයාට ඇදහිල්ල තියෙනවා. ඒ ඇදහිල්ල ඔයාට හැකියාව දෙනවා. දෙවියන් වහන්සේ ඉල්ලන ඕනම දෙයක් කිරීම වෙනුවෙන් නිර්භීත පියවරවල් ගන්න. යොෂුවා ඊස්ට්‍රායිල් සෙනගට පොරොන්දු දේශය ගෙන යන්න තිබුණු අවස්ථාව ගැන මං පුදුමයටපත් වෙනවා. ඔහු ජෝර්දාන් ගඟෙන් එතර වෙන්න තිබුණා. ඒත් ඒ අයට එතර වෙන්න ගඟ ගැඹුරු වැඩි. ඔහු ඉස්සරහට යන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. මුළු ජෝර්දාන් ගඟම ඔයා ඉස්සරහා. ඒත් මට තාම හිත ගන්නා කාරණාව වෙන්නේ ඔහු ඒ තුලට ඔහුගේ කකුල දානකම් වතුර දෙබෑවුනේ නෑ. ඉතින් මම මගේ කකුල ඒක ඇතුළට දැම්මා. මිනිස්සු කියනවා ඔයා අහලා ඇති. එයින් අදහස් කරන්නේ මං ඒකට යොමු වුණා. දැන් දෙවියන් වහන්සේ මට උදව් කරන්නේ නැත්තම් මං ඇත්තටම අසාර්ථක වෙන්න යනවා. උන්වහන්සේට ඕන වෙන්නේ අපි විශ්වාස කරන කාරණා පදනම් කරගෙන අපිට එහෙම හැඟුණත් නැතත් ඇදහිල්ල පියවර ගන්න. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ නැහැ කියලා අපි හිතන්න ඕනේ. බොහෝ අය ඒ පියවර ගන්න කැමැත්තක් දක්වන්නේ. ඒ අයට හැඟෙන්න ඕනේ මේ වගේ නිර්භීතකම. ඒ අය එහෙම කරනකොට ඒ අයට බයක් ඇතුව ඉන්න ඕන කමක් නැහැ. ඒ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ඒ වගේ නෙමෙයි. මං ඔයාට කියන්න පුළුවන් මේ වේදිකාවට නැග්ග හැම අවස්ථාවකම දෙවියන් වහන්සේ හරියට මොනවද කරන්නේ කියලා මං දන්නේ නැහැ. මගේ කට ඇරලා එළියට පිට වෙන්නේ මොකද්ද කියලා මං දකින්නකම් දෙවියන් වහන්සේ එක්ක දැන් වෙනකන් මට බොහෝ අත්දැකීම් තියෙනවා. උන්වහන්සේ මාව අසාර්ථක නොකරන බව මං දන්නවා. බොහෝ අවස්ථාවලදී මං කොපමණ අධ්‍යයන කෙරුවත් මොන සැලැස්මක් මං හැදුවත් මං හිතුව විදියට වෙන අන්දමකින් ඒක සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න අපි මොකක්ද කරන්න ඕන? දෙවියන් වහන්සේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. ඔයා විශ්වාස කරන්න. උන්වහන්සේ ලාසරට ආදරෙන් හිටියා. ඒක මොන වගේ ප්‍රේමයක්ද? ඔබ මෙහි සිටින සේක් නම් මගේ සහෝදරයා නොමෙරෙයි. මාර්තා කිව්වා, යේසුස් වහන්සේ ඇයට කිව්වේ, නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය. මා කීවා නොවේද? දෙවියන් වහන්සේගේ මහිමය කියන්නේ උන්වහන්සේගේ විශිෂ්ටකමේ ප්‍රකාශයක්. ලාසරස් මැරි ඉඳීම ඇත්තටම යේසුස් වහන්සේට තර්ජනයක් නෙමෙයි. මොකද ඔහුව මළවුන්ගේ නැගිටවීම වෙනුවෙන් උන්වහන්සේ මළවුන්ගේ නැගිටවීමේ බලය තමාට කියනවා කියලා දැනන් හිටියා. නුඹ විශ්වාස කළොත් කියලා උන්වහන්සේ යයට කිව්වා. ඒකට මං කැමති. එක පරිවර්තනයක කියන්නේ නුඹ විශ්වාස කළොත් පමණක්. ඔයා දන්නවා බොහෝ අවස්ථාවලදී අපිට ඕන වෙන්නේ ඒක විතරක්. ඔයාට ඕන වෙන්නේ විශ්වාස කරන එක. උන්වහන්සේ අපිට කරන්න ඕන දේ හැමතිස්සෙම කරන්නේ. දෙවියන් වහන්සේ හැමතිස්සෙම යමක් කරනවා. උන්වහන්සේ ඕන දේ අපි හිතුව දේ නොවෙන්න පුළුවන්. අද මම මේ වගේ හිතුවා. අපි සමහර විට කොහොමද එකිනෙකාට සුබ පතන්නේ? මං එකිනෙකාට සුබ පතන විට සමහර විට යමෙක් කියයි, ඉතින් ඔයාට කොහමද? ඔයා දන්නවා එක්කෙනෙකුට සුබපතන මෝඩ ක්‍රියාවක්. ඔයා දන්නවා යමක් කරන දෙයට වඩා පුද්ගලයෙක් ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න අපිට ඕනේ. ඒත් අපි මුල් කරගන්නේ කිරීම. අපිට ඒ වගේ හැඟෙනවා. අපි දෙවියන් වහන්සේගෙන් නිර්දේශය ලබන්නේ එහෙමයි. ඒ වගේම අපි මිනිසුන්ගේ නිර්දේශය ලබන්නේ කිරීමෙන්. ඔව්, දෙවියන් වහන්සේට ඕන වෙන්නේ අපි දේවල් කරන එක. පළමුවෙන් උන්වහන්සේට ඕන වෙන්නේ අපි ඇදහිල් ඇතුව සිටීම. අපි කරන දේවල් වලින් ඒ ඇදහිල්ල ලැබෙනවා. බයිබලයේ රෝම 12:3 මෙහෙම කියනවා, දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස. ඔයා අහයි, ඉතින් මේකේ තේරුම මොකද්ද? දෙවියන් වහන්සේ ඒ අයට කරන්න කියලා පවරන දේ කිරීම වෙනුවෙන් හැමෝටම සෑහෙන ප්‍රමාණයක ඇදහිල්ල තියෙනවා. නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතා දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණ දැන සිතන හැටියට මට දෙන ලද අනුග්‍රහයෙන් එකිනෙකාට කියමි. ඔයා දන්නවා අපි සමහර අය දිහා බලලා ඒ අයගේ ජීවිතය තුළින් යන්නා වූ දේවල් දිහා බලනවා. ඒ වගේම සමහර විට රියානතුරකට මුහුණ දුන්න යම් කෙනෙක්ව මං දකිනවා. එක වෙලාවෙම දරුව 3 දෙනෙක් නැති වෙලා. එතකොට මං හිතන්නේ මං දන්නේ කොහොමද කියලා ඒක කෙරුවේ. කවදාවත් ඔයාට ඒකෙන් යථා තත්වයට එන්නේ කොහොමද කියලා. ඒ අය කෙරුව දේවල් කරන්න මට අනුග්‍රහය නැහැ. ඒ නිසා ස්වභාවිකව මට ඒක තේරුම් ගන්න බෑ. නැත්තම් බීමට වහල් වූ සැමියෙක් එක්ක ජීවත් වෙන කාන්තාවක් කොහොම හරි එතන රැඳීගෙන ඔහු වෙනුවෙන් යාඥා කරනවා. දෙවියන් වහන්සේ ඇයට කරන්න ඕන වෙන්නේ ඒකයි කියලා ඇයි විශ්වාස කරනවා. ඒත් බලන්න, දෙවියන් වහන්සේ අපිට කරන්න ඕන දෙයක් වෙනුවෙන් ඒක කරන්න පුළුවන්කම ලැබෙනකම් උන්වහන්සේ අපට ඇදහිල්ල හා අනුග්‍රහය දෙනවා. මිනිස්සු හැමතිස්සෙම මෙහෙම කියනවා, ඔයා කිව්ව හැම දෙයක්ම ඔයා කෙරුවේ කොහොමද? ඉතින් ඒක කෙරුවේ මම දේවානුග්‍රහය තිබුණු නිසා. එහෙම කිරීමට උන්වහන්සේ මන් තුල ඇදහිල්ල තැබුවා. මං එහෙම කෙරුවේ කොහොමද කියලා හිතනවා. මං එහෙම කරන්න අධ්‍යාපනයක් තිබ්බේ නෑ. මට කිසිම මුදලක් තිබුණේ නෑ. මට එහෙම උදව් කරන්න කවුරුත් හිටියේ නෑ. පළවෙනි විශාලම අවස්ථාවලින් එකක් මං කුඩා බයිබල් අධ්‍යයනයක් කරලා තියෙනවා. පුංචි දේවල් මීට වඩා ලොකු දේවල් කරන්න ලැබෙන්න මං ඇත්තටම දෙවියන් වහන්සේව විශ්වාස කෙරුවා. ඒ වගේම මට අන්තිම තප්පරේදී සම්මේලනයකට ආරාධනාවක් ලැබුණා එක කතිකෙක් එන්නේ කියලා. ඒක ඒ තරම් සතුටු වෙන්න කාරණාවක් නෙමෙයි, ආරාධනයක් ලැබෙන එක. ඔයාට පස්සේ හිතුණු කෙනෙක් විදියට හැඟෙන එක සතුටක් නෙමෙයි. හරියට හදිස්සි ආරාධනාවකින් ගෙන්වන කෙනෙක් වගේ. ඒ නිසා සමුළුවේ හිටිය අනිත් අය හොඳින් දන්නා ලොකු නමක් ඇති පුද්ගලයන් වුණා. ඒ වගේම ඒ හැමෝටම අරුමෝසම් තනතුරු නාම තිබුණා. ආචාර්ය, පූජ්‍ය, අනාගත වක්තෘ, ඒ වගේම ඊට පස්සේ එතන ජොයිස් හිටියා. ඉතින් මේ සම්මේලනයේ මිනිස්සු 900ක් හිටියා. මට ඒ අයව පෙනුනේ මිලියන 9ක් වගේ. මං ඒ වැඩමුළු කතිකෙක් විතරයි. මං ප්‍රධාන කතිකයන්ගෙන් එක්කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ අය ආරම්භක රාත්‍රියේදීම සියලුම වැඩමුළු කතිකයන්ට ඇවිත් ඒ අය ඊළඟ දවසේ කතා කරන්න යන්නේ මොකක්ද කියලා විනාඩියක විතර සාරාංශයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. එතකොට මං ගොඩක් බය වුණා. බය නිසා හෙළ වුණා. මාව වෙවුලුවා. කට වේලිලා ගිහිල්ලා මං කොයිතරම් බයෙන් හිටියද කියනවනම් මං කතා කරන්න කටහැරියම ආවේ පැහැදිලි නැති උස් හේන් හඬක්. ඒ වගේම ඔයා දන්නවා මං හරිම නිර්භීතයි. හොඳයි, ඔයා දන්නවා ඒ තවමත් ඒ රාත්‍රිය ගැන ආපහු බලනවා. ඒ වගේම මට තීරණ ගන්න සිද්ධ වුණා. මං එක්කෝ ලැජ්ජාවෙන් වේදිකාවෙන් බැහැලා මගේ බඩු අහුරගෙන ආපහු හැරිලා මං ජීවත් වුණු මිසුරි ජනපදයේ ෆෙන්ටන් නගරයට යන්න තිබුණා. යක්ෂයාට ඕනුනේ මං එහෙම කරන්නයි. දෙවියන් වහන්සේ මට උදව් කරයි කියලා විශ්වාස කරගෙන මං තවතාවක් උත්සාහ කරන්න පුළුවන්කම තිබුණා. මං තවමත් මෙතන හිටිය නිසා තවත් සැරයක් උත්සාහ කෙරුවා. ඊළඟ දවසේ මගේ වැඩමුළුව සම්පූර්ණයෙන් පිරිලා මිනිස්සු ශාලාවෙන් පිටත හිටගෙන අහන්න උත්සාහ කරගෙන හිටියා. මං ගත්ත ඇදහිල්ලේ පියවරට දෙවියන් වහන්සේ ගරු කෙරුවා. මං මගේ කකුල දානකම් වතුර දෙබෑ වුණේ නෑ. ඔයාට බය එනකොට මං දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියලා කට ඇරලා හයියෙන් කියන්න. ඔයාට හැම දවසකම දහස් වාරයක් කිව්වත් කමන්නේ. මං දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. අපිට කරන්න ඕනේ දේවල් කිරීමට අපිට සෑහෙන ප්‍රමාණයක ඇදහිල්ල ලබා දීලා තියෙනවා. මතක තියාගන්න, ඒත් අපි තෝරගන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට නිදහස් කැමැත්තක් දීලා තියෙනවා. ඒකේ තේරුම නම් අපි විශ්වාස කරන කාරණා හා තීරණයක් ගන්න ඕනේ. යොහාන් 10:10 යේසුස් වහන්සේ කිව්වේ සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. නමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලබන පිණිසත් භුක්ති විඳින්නත් අධික ලෙස ලැබෙන පිණිසත්ය. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්න ඕනි කියලා උන්වහන්සේ අපිව බලවත් විදියට පාවිච්චි කරන්න ඕනි කියලා, අපේ ඕනෙකම සපුරන්න ඕනි කියලා, අපි වෙනුවෙන් අපතුලින් මහත් දේවල් කරන්න ඕනි කියලා උන්වහන්සේ යහපත් වගේම දෙවියන් වහන්සේට ඔයාගේ ජීවිතය වෙනුවෙන් පුදුම සැලැස්මක් තියෙනවා. අද මං යම් කෙනෙක් ඇත්තටම මේක තේරුම් ගන්න ඕනි කියලා හැඟෙනවා. මොකද මේ දැන් පෙනෙන්නේ ඔයාගේ ජීවිතය වැඩිය හොඳ නෑ කියලා. ඒක කවදාවත් හොඳ වෙන්නේ නෑ. හතුරා ඔයාට කියමින් ඉන්නවා. ඔයාට කියන්න පුළුවන් වෙන්නේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේගේ මහිමය බලන්න. විශ්වාස කරන එක ඔයාගේ තෝරා ගැනීමයි. රෝම 1:17 මෙහෙම කියනවා. දේව වචනේ ලියා තිබෙන ලෙස ධර්මිෂ්ඨකම එළිදරව් වී තිබේ. අපි යේසුස් වහන්සේ විශ්වාස කරන නිසා, උන්වහන්සේගේ අනුග්‍රහය හා දයාව නිසා අපිට ඒ තත්වය දෙවියන් වහන්සේ එක්ක තියෙනවා. අපි ඔක්කොම හරි විදියට නොකරුවත් අපි උන්වහන්සේ එක්ක හරි තැනකට ගේනවා. ඔයා යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වෙත එන හැම අවස්ථාවකම ඔයා කියන්නේ ඔයා යේසුස් වහන්සේගේ හැම දෙයක්ම පියාණන්ට ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මං යාඥාවෙන් උන්වහන්සේ ළඟට යනකොට මං ජොයිස්ගේ හැම දෙයක්ම ඉදිරිපත් කරන්නේ. දෙවියන් වහන්සේ මට එහෙම වෙනවට කැමතියි කියලා මට විශ්වාසයි. මගේ ඇදහිල්ල දෙවියන් වහන්සේ තුල නිසා. ඇදහිල්ල කියන්නේ මොකද්ද? මගේ ඇදහිල්ල යේසුස් වහන්සේ තුල තියෙන නිසා මම දෙවියන් වහන්සේට ඇහුම්කම් දෙන්න මහත් උද්දාමයට පත් වෙනවා. මාක් 11 කියන්නේ අපි කඳු වලට කතා කරනකොට ඒවා ඉවත් වෙනවා. අපි යාඥා කර ඉල්ලන ඕන දෙයක් අපිට ලැබෙයි කියලා විශ්වාස කෙරුවොත් අපිට ඒක ලැබෙනවා. ඒක ඇත්තටම ලැබීමත් අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා කියලා. අපි විශ්වාස කරගෙන ඉන්නකම් දෙවියන් වහන්සේ අපි තුල ක්‍රියා කරමින් ඉන්න බව ඇත්තටම කියන පදයක් තියෙනවා. ඇදහිල්ල තුල ඇවිදින්න. ඇවිදීමට බොහෝ පියවර හා බොහෝ තීරණ තියෙනවා. ඔයා දෙවියන් වහන්සේව විශ්වාස නොකරනවා නම් ඔයා කාලකන්ණි වෙනවා. වැඩි වැඩියෙන් දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඔයාට හැඟෙන විදිය වැදගත් නැහැ. ඔයා මෙහෙම කියන්න, මං දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. මං දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. මං දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. මිනිස්සයා මට මොනා කරයිද? යොෂුවා පළවෙනි පරිච්ඡේදයේ ඇත්තටම පද 9ක්. ඒත් මං ඒ පද හැම එකක්ම කියවන්නේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් මැරුණු පසු ස්වාමින් වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ යොෂුවාට කතාකොට කියනසේක් මාගේ මෙහෙකරු මෝසෙස් මලේය. එබවින් දැන් නුඹත් මේ මුළු සෙනගත් නැකිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ ජෝර්දානෙන් එතරට යන්න. දැන් මේකට ඇහුම්කන් දෙන්න. නුඹලා අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස නුඹලාට දුනිමි. මා දැනටම තොට දීලා තියෙනවා. ඔයා ගිහින් ගන්න ඕනේ. මානසික විෂාදය, අධෛර්යමත්කම, අසුභවාදී ආකල්ප, අසුභවාදී සිතුවිලි, ආත්ම අනුකම්පාව, ඔයාව රිදෙව්ව අය එක්ක තරහ වීම ගසා දාලා දෙවියන් වහන්සේ මට ජීවත් වෙන්න ඕන වෙන ජීවිතේ ජීවත් වෙන්න යනවා. 6 පදේ ශක්තිමත්ව ධෛර්යමත්ව ඉන්න. මක්නිසාද මේ සෙනගට දේශය උරුම කර දෙන්නේය? 9 පදය මා විසින් නුඹලාට අනකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යමත්ව ඉන්න. තැති නොගනින්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැනෙහිම නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේක. මම මෝසෙස් සමග සිටියාක් මෙන් නුඹ සමගත් සිටින්නෙමි. ගිහින් මෝසෙස් වගේ වෙන්න. උන්වහන්සේ ඔහුට කිව්වේ නෑ අපි එයා වගේ නෙමෙයි මෙයා වගේ නෙමෙයි හිතීමේ උගුලකටපත් වෙනවා. ඒ දෙවියන් වහන්සේ ඔයා එක්ක ඉන්නකන් ඔයා වෙන කෙනෙක් වගේ වෙන්න ඕනේ නැහැ. ඔයාගේ අඩුපාඩු දෙවියන් වහන්සේ සපුරනවා. අපි එක් එක්කෙනා වෙනුවෙන් උන්වහන්සේ බොහෝසේ සෑහෙනවා. ජීවිතය තුළ අපිට කරන්න ඕන වෙන දෙයක් කරන්න උන්වහන්සේට අපිට උදව් කරන්න පුළුවන්. අපිට කෙනෙක්ට සමාව දෙන්න ඕනේ. ඔයාට එහෙම කරන්න බෑ කියලා ඔයාට හැඟෙනවද? ඔයා එහෙම කරන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගන්න. ඔයාට ඕන වෙන්නේ රස්සාවේ අලුත් තනතුරක්. ඔයාට අයදුම් කිරීමට ඕනකමක් තියෙනවා කියලා. ඒත් ඔයාව ප්‍රතික්ෂේප කරයි කියලා ඔයාට බයයිද? හොඳයි, ඔයා බය තියාගෙන ඒක කරන්න. ඔයා බයට ඔයාගේ ජීවිතය පාලනය කරන්න ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේ ඔයා වෙනුවෙන් තියලා තියෙන පුදුමාකාර ජීවිතය ඔයා කවදාවත් හොයාගන්නේ නැහැ. ජේසු පිහිටයි.